මිලඟට ගරු පාත්ලි චම්පික රණවක ඔබට විනාඩි 8ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම පළමුවෙන් මේ අවස්ථාව කරගන්නවා අපගේ නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාටත්, සභානායක සුසි ප්‍රේමජයන්ත මැතිතුමාලට තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව සිදු කරන්න අවස්ථාව ලැබෙයි කියලා. අද අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ හදිසි නීතිය. එක පැත්තකින් අපිට ඇහෙනවා මේ හදිසි නීතිය මගින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පිටතින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක්, වැඩපිළිවෙලක්, විදේශ කුමන්ත්‍රණයක් තිබෙනවා. ඒක මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශවලට නව බලතල අවශ්‍යයි කියන ඒ අදහස. අනික් පැත්තෙන් මේ රටේ 55 ලක්ෂයක් පවුල් පාරට ඇද වැටලා තියෙනවා. ඒ 55 ලක්ෂයේ දුක් වේදනාව මත, ඒ 55 ලක්ෂයේ පවුල්වල මිනිස්සු හිතන ආකාරයට අනුව ඒ අය අද අරගල බිමට බැහැලා තියෙනවා. අපිට අද තෝරා ගැනීම තියෙන්නේ මෙතන. ඇයි මේ රටේ 55 ලක්ෂයක් පිරිස, විශේෂයෙන්ම අපේ තරුණ පරපුර පාරට බැහැලා ජනාධිපති මන්දිරයේ, අග්‍රාමාත්‍ය මන්දිරයේ, ජනාධිපති කාර්යාලයේ අල්ලගන්න මේ ආකාරයට දසලක්ෂ සංඛ්‍යාත පිරිසෙන් ක්‍රියාත්මක වුණේ? දරුවන්ට කිරිපිටි නැති, වැඩිහිටියන්ට බේත් නැති, ඒ වගේම අම්මාවරුන්ට පොලට ගිහිල්ලා බඩු ටික ගන්න විදිහක් නැති, ඒ වගේම තෙල් නැති, ගෑස් නැති, විදුලි බලය නැති රටක්, බංකොලොත් රටක් ඇති වෙච්ච නිසයි. ඒක අප්‍රේල් 12 වෙනිදා අපිට ඒ බංකොලොත් රට ඇති වුණා මේ අවුරුද්ද. කවුද වග කියුත්තෝ? මේ රටේ 2020 මාර්තු මාසේ 7 වෙනිදා මහා බැංකුවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පණිවිඩයක් ලැබුණා. ඔබේ ණය ප්‍රතිව්‍යුහගත කරේ ගත්තේ නැත්නම් ඔබ ඉතා ඉක්මනින් අමාරුව වැටලා බංකොලොත් භාවයට ලක් වෙන නියමිතයි කියලා. ඒක නොතකා හැරියා මේ මූල්‍ය මණ්ඩලය, ඒක නොතකා හැරියා මේ මහා බැංකුව අධිපති. අපේ රටේ තියෙනවා මොනිටරි ලෝ ඇක්ට් එක 1950 ඉඳන්. මේ රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා වගකිව යුතු ඒ මහා බැංකුව අධිපතිලට, ඒ මූල්‍ය මණ්ඩලයට කවුරුවත් නෑ නඩු දාන්න. ඒ වගේම 2002 අපි සම්මත කරගත්ත ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ මගින් මේ රටේ ණය පාලනය කිරීමේ වගකීම භාණ්ඩාගාරයේ ලේකම්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට ලැබුණා. ඒ දීලා තිබිච්ච ඉලක්ක අනුව 2013 අපේ රටේ ණය බර වෙන්න ඕනේ දළ ජාතික ආදායමෙන් නිෂ්පාදනයට සාපේක්ෂව 60%. අද කීයද? 120%. එතකොට මේ වගකීම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ලා, මුදල් ඇමතිලා, භාණ්ඩාගාර ලේකම්ලා ඉටුකොල්ල තියෙනවද? අද මේ ජනතාව දුක් විඳින එක හේතුවක් ඒක නේද? රාජපක්ෂ පවුලට අමතරව ඒ මහා ජාතික මංකොල්ලයට අවශ්‍ය කරන රැකවරණය ලබා දීපු අයට මූල්‍ය පනත යටතේ හෝ, ඒ වගේම ඒ මූල්‍ය කළමනාකරණ පනත යටතේ හෝ දඬුවම් දෙන්නේ නැතුව මේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියෝ හිරගෙට යවන්න මොකද්ද ආණ්ඩුවකට තියෙන සදාචාරාත්මක අයිති? අන්න ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන ඉදිරියේ ඉතාම බියකරු තත්ත්වයක් තියෙන්නේ. අපි මේ බංකොලොත් භාවයේ තාමත් පසුපසින් යාමයි සිදුවෙන්නේ. ගලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම බැලුවා පහුගිය 25 වෙනිදා මොකද්ද ලංකා විදුලි බල මණ්ඩලයේ අපේ ඉල්ලුම කියලා. ගිගාවට් පැය 38යි. ගිගාවට් පැය 50ක ඉල්ලුමක් තිබිච්ච රටක් 30 රට වැටලා තියෙනවා මේ විදුලි කප්පාදුව හින්දා නෙවෙයි. 20%කින් විදුලි බල ඉල්ලුම අඩු වෙලා තියෙනවා කියන්නේ ආර්ථිකයත් ඒ වගේම ප්‍රමාණයකින් සංකෝචනය වෙලා තියෙනවා කියන එකයි. පළවෙනි මාස 3 ඇතුලේ 1.6 ආර්ථික සංකෝචනය තිබුණේ. දැන් ඒක 15-20 සීමාවට ගමන් කරමින් තිබෙනවා. සැප්තැම්බර් මාසේ වෙනකොට මේ ඉන්දියානු ණය හෝ වෙනත් පැත්තකින් මේ ණය ලැබුණ නැත්නම් මේ රට ඉතාමත්ම භයානක අඳුරු අගාධයකට යනවා විතරක් නෙවෙයි. ඔය අපි දැකපු අප්‍රේල් 9, මැයි 9, ජූනි 9, ජූලි 9 සතියෙන් සතිය එන්න පුළුවන් ඉදිරි කාලෙදී අපි ඒක මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි අවධාරණය කරන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත කවුරුන් හෝ බලය ස්ථාපිත කරන්න උත්සාහ කරනවා නම් ඒක නතර කිරීමේ වගකීම ආරක්ෂක අංශ වලට, රාජ්‍යයට තිබෙනවා. නමුත් ඒ අතරේ අපේ සානුකම්පිත භාවය තියෙන්න ඕනේ. නියම වගකීම් එළියේ සිටියේදී මේ ගැන හඬ නගන දුක් විඳින ජනතාව මර්ධනය කිරීම සඳහා මේක යොදා ගැනීම සාහසික අපරාධයක් බවයි මගේ හැඟීම. ඒ වගේම මම කියන්න ඕනි, තරුණයෙක් හැටියට මීට අවුරුදු 30කට කලින් අපිත් විශ්වවිද්‍යාලේ හිටියා. ඒ විශ්වවිද්‍යාලේ ඉන්න අවස්ථාවේදී අපි දැක්කා මර්ධනය කොහොමද ඉල්ල උනේ කියලා. අපි පිටකොටුවට ගියාම දරපොළ වලින් අපිට ගැහුවේ. පළවෙනි දවසේ, දෙවෙනි දවසේ, තුන්වෙනි දවසේ ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ මොකද්ද අපිට දීපු පණිවිඩය? මට මතකයි අද මේ හුඟක් කතා කරන
ගුණරත්නම් චරිතය රංජිතන් ගුණරත්නම් අපට කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ පිටණියට එන්න කියලා කිව්වා. අපි නැවත අත් දෙක වනවන උද්ඝෝෂණ වලට එන්නේ නැහැ කියලා. ශිෂ්‍යෝ මහා ආවේගෙන් අප්පුඩි ගහලා පිළිගත්තා. මොකද්ද ඉරණම? මොකද්ද ඉරණම? ජයවර්ධන ජනාධිපතිතුමා නම් සාමකාමීව මිය පරලොව ගියා. නමුත් 66,000ක් මහපාරවල් වල ආදාහනය වුණා. මහා ඛේදවාචකයකට රට ගියා. එනිසා මම මතක් කරන්න ඕනේ, තුවක්කුවෙන් මර්ධණයෙන් වෙඩි තබලා මේ ප්‍රශ්නේ යටපත් කරන්න හදනවා නම් උතුරේ අත්දැකීමත් ඒකයි, දකුණේ අත්දැකීමත් ඒකයි. නැවත මේ රට ලේවිලක් කරා ගෙනියන්න ඉඩ තියන්න එපා. රංජිතන් ගුණරත්නම්ලා තව දහස් ගාණක් බිහි කරන්න ඉඩ දෙන්න එපා. අපේ ජීවිතවලින් අපි ලබාගත්තේ අත්දැකීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මහපොළොවේ මරා දාලා, දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටෙන් පිටමං කළා, එක තරුණ පරපුරක්ම විනාශ කරපු ඒ ක්‍රියාවලිය නැවත ඇති වෙන්න දෙන්න එපා. මොකද අපිත් වගකීම යුත්තෝ මේ රට මේ බංකොලොත් භාවයට ගෙන්න
අපේ අවසාන විනාඩි දෙක
නිසා. ඒ වගේම මම කියනවා ජනාධිපතිතුමාට, එතුමා එන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවකට නම් එතුමාගේ විවෘත භාවය, එතුමාගේ එඩිතර භාවය, ඒ වගේම එතුමාගේ අවංක භාවය පෙන්වන්න ඕනේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියන එක අපි පෙන්ල දුන්නා. ඒක තමයි ප්‍රතිපත්ති තීරණ පිළිබඳව, අනාගත ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව අවම එකඟතාවයක් මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් ඇති කර ගැනීම. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ 224 දෙනාම මේ අමාත්‍ය මණ්ඩල වලට සම්බන්ධ වෙන විධායක කාරක සභා ක්‍රමයක් ඇති කර ගැනීම. ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ දැවෙන ප්‍රධාන ආයතන බැංකු පද්ධතිය කඩා වැටෙන નિયમિત, ඒ වගේම බලශක්ති පද්ධතිය කඩා වැටෙමින් තියෙන ඒ ආයතන වලට වෘත්තීය මට්ටමේ පිරිසක් පත් කළා විශ්වාසය දිනා ගන්න වැඩපිළිවෙලකට ගමන් කිරීම. එහෙම නැතුව සැලුන් දොර අරිනවා වගේ අතනින් මෙතනින් පක්ෂ වලින් කට්ටිය ගැනීමෙන්, එහෙම නැත්නම් ඒ අයගේ හිතවතුන් ගැනීමෙන්, නිලධාරීන් ගැනීමෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. සබ් බලාපොරොත්තු වෙන එතුමාගේ ඊළඟ රාජාසන කතාවේදී මේ වැඩපිළිවෙල, මේ විවෘත භාවය, මේ අවංක භාවය ඔහු ප්‍රකාශ කරයි කියලා. එහෙම නොවුනොත් මේ රටේ ජනතාව එතුමාවත් මේ ධූරයෙන් ඉවත් කිරීම සඳහා අරගල කරනවාට සැකයක් නැහැ. එනිසා අපි ඉන්නේ ඉතිහාසයේ අතිශය තීරණාත්මක තැනක. මතක තබා ගත යුතුයි, ග්‍රීසිය බංකොලොත් වල අවුරුදු 12ක්, ආජන්ටිනාව බංකොලොත් වල අවුරුදු 10ක් විටින් විට නැවත නැවතත් බංකොලොත් වෙමින්, අතිශය අන්තවාදී ආණ්ඩු බිහිටවමින්, ප්‍රජාතන්ත්‍රවාදී සීමාවලින් ඔබ්බට ගමන් කරමින් මේ රාජ්‍යයන් බංකොලොත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපි වගකීමෙන් මේ මොහොතේ කටයුතු නොකොළොත්, අපි අවංක නොවුනොත්, අපි එඩිතර නොවුනොත්, ඒ වගේම අපේ දූරදර්ශී භාවයකින් තොරව, එකමුතු භාවයකින් තොරව කටයුතු නොකොළොත් මේ රට නැවතත් ලේ ගංගාවකට ගමන් කරනවා. ඒ නිසා මම නම් විරුද්ධයි මේ හසි නීතියට. ඒට එරෙහිවම ඡන්දය පාවිච්චි කරනවා. මොකද මගේ දරු පරපුර ලේ සාගරයක දිල්වන්න කිසිම ආකාරයකින් මේ රටේ මූල්‍ය වල වංචා කරමින් මේ රට කොල්ල කාපු පරපුර වලට ඉඩ දෙන්න නොහැකි නිසා.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු මහින්ද අමරවීර ඔබතුමාට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළවෙනියටම සුබ පතනවා අග්‍රාමාත්‍යතුමාටත්, ඒ වගේම සභානායකතුමාටත් අලුතෙන් පත් වෙලා මේ පාර්ලිමේන්තුව නිසියාකාරයෙන් පවත්වාගෙන යන්න ඔවුන්ගේ දායකත්වය ලබා දෙයි කියලා. මට පළවෙනියටම කියන්න තියෙන්නේ ජනාධිපතිතුමාට, සභානායකතුමා ඇතුළු ඒ සියලු දෙනාට, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරොත් රටේ ජනතාව පාර්ලිමේන්තුවට ගරු කරනවා. අද වෙලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ගෞරවය අපිම කෙලසගෙන ඉන්න. එක පැත්තෙන් කට්ටියක් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදලට විකිනෙනවා කිය. දැනුත් ඒ වගේ කතා කිව්වා. ඒ කියන්නේ මේ මන්ත්‍රීවරු ගනුදෙනු කරපු කට්ටිය තමයි මං හිතන්නේ එහෙම කරනවා කියනවා. කවුරු හරි එහෙම දෙයක් කියනවා නම් ඒව ඔප්පු කරලා පෙන්වන්න ඕන. අපිම අපිව හැල්ලු කරගන්නවා. අපි එළියට ආයුධ දෙනවා. මේක ඉන්නේ හොරු ටිකක්. මේක ඉන්නේ සල්ලි වලට විකිනෙන කට්ටියක්. එහෙම කියලා පොදුවේ කියන්න ගියාම මේ පාර්ලිමේන්තුවට විරෝධයක් ඇති වෙන එක පිළිබඳව සැකයක් නැහැ. ඒ නිසා වගකීමෙන් හැම කෙනෙක්ම කටයුතු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. අරගලයේ එන්න හේතු තිබුණා. අපි අරගලයට එන්න පදනමක් ඇති වුණා. ඒ පදනම තමයි ජනතාවට අත්‍යවශ්‍ය වුණු දේවල් ලබා දෙන්න නොහැකි වීම. ඒක පටන් ගත්ත පෝර නැති නිසා ගොවින් පාට බහලා තමයි ඒක පටන් ගත්තේ, ගොවින්ගේ අරගලයක් විදියට. ඊළඟට විදුලිය පැය 12ක් 13ක් විදුලියක් කප්පාදුවක් තිබුණා. ඒකට අරගල කරා. ගෑස් වලට අරගලයක් ආවා. බේත් වලට අරගලයක් ආවා. මේ වගේ අත්‍යවශ්‍ය දේවල් ඉන්ධනවලට අරගලයක් ආවා. හැබැයි දැන් මේ අරගල තත්ත්වය මත ජනාධිපතිවරයා ඉඳපු ඉවත් වෙලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයා, ඒ වගේම මුදල් අමාත්‍යවරයා සහ තව අමාත්‍යවරු ගණනාවක් ඉවත් වෙන්න සිද්ධ වුණා. මේක හැබැයි හැමදාම මේ ප්‍රශ්නේ ඉස්සරහට ගෙනියන්න බෑ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණා. එතුමා දැන් ජනාධිපති වෙලා තියෙනවා. මේ කෙටි කාලයක් ඇතුළත මේ ප්‍රශ්න විසඳන්න දැන් මේ රජය මැදිහත් වීමක් තියෙනවා. ඒකට යම් කාලයක් දෙන්න ඕන. අවුරුද්දක් දෙකක් නෙමෙයි, අඩු ගානේ මාසයක් කාලයක් දෙන්නේ නැතුව තමයි දැන් නැවත මේ ප්‍රචණ්ඩ ක්‍රියාවල දක්වාම මේවා යොමු කරන්නේ. දාද වෙනකොට එදා තිබුණු ප්‍රශ්න වලින් පැය 12ක් 13ක් විදුලි කප්පාදු කරපු එක පැය 3කට විතර සීමා කරගෙන තියෙනවා. ගෑස් ගන්න විදියක් නැතුව දවස් ගණන් පෝලිමේ ඉඳපු අයට දැන් ගෑස් ටික දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම බෙහෙත් ටික නැතුව තියෙන වෙලාවේ බෙහෙත් වලට මුදල් සොයාගෙන දැන් බෙහෙත් ටික දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකම ගොවියගේ පෝර ප්‍රශ්න. මට ඒ වගකීම පැවරුනේ මේ ගොවි ජනතාවට පෝර ලබා දෙන්න. එයා ඉල්ලා හිටියේ ඒක. අපේ ගොවියෝ කිසි දෙයක් නිකන් ඉල්ලන කට්ටියක් නෙමෙයි. එයා ඉතාමත් ගෞරවනීය විදියට අභිමානවත් විදියට ජීවත් වෙන කණ්ඩායමක්. එයාගේ ඉල්ලීම තියෙන්නේ එයාට අවශ්‍ය යෙදවුම් ටික දෙන්න. පෝර ඇතුළු ඒ දේවල් ටික පහසුකම් ටික දෙන්න. එයාගේ නිෂ්පාදනයට මිලක් දෙන්න. දාද වෙනකොට අපි මේ ගොවීන් වෙත යූරියා ලබා දීමේ වැඩපිළිවෙල 90%ක් අවසන් කරලා තියෙනවා. මේ ඉදිරි දවස් දෙක තුන ඇතුළත මේ සතිය ඇතුළත ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ සෑම වීවගා කරන ගොවියෙකුටම ඒ පෝර ලබා දීමේ කටයුත්ත අපි සිදු කරනවා. ඒ වගේම මේ පෝර දෙන්න ඉතාමත් හොඳ ඒවා. මම දැක්කා දේශපාලන අධිකාරී මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු විවිධ ඒ වෙනුවෙන් පෙනී සිටින සංවිධාන කිව්වා මේ දෙන්නේ බාල පෝර කියලා. මේ දෙන්නේ බාල පොහොර කියලා. මං එයාට ආරාධනා කරා එන්න ඇවිල්ලා මාත් එක්ක විවාදයකට ඕන දැනක. පට්ටබල් බොරු කියලා මිනිස්සු පාට බස්සන්නේ නැතුව එන්න කියලා විවාදයකට. අද මොකද වෙලා තියෙන්නේ? මේ රටේ ඉතිහාසයේ ගේන හොඳම පොහොර අපි මේ සැරේ ලබා දීලා තියෙනවා. රසායනාගාර තුනක ජාත්‍යන්තරව තියෙන රසායනාගාරත් එක්ක ඒ වාර්තා ඇවිල්ලා තියෙන ඉතාමත් හොඳ පොහොර ටික අද ගොවියට දීලා ගොවිය ඉතාමත් සතුටින් අද ගොවිබි මේ කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම අපි ඒ ගෙනාපු පෝර වලින් මෙට්‍රික් ටන් 15,000ක් තේවගා කරන ගොවීන් වෙත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. දැන් ඉදිරි දවස් වල මේ පෝර ටික ඒ තේවගා කරන අය වෙනුවෙන් ලබා දෙනවා. ඒ වගේම බඩඉරිඟු වගා කරන ගොවීන් වෙත ඒ සහනාධාර ක්‍රම යටතේ පෝර ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙනවා. එතකොට ඊළඟට තියෙන ප්‍රශ්නේ ගොවියට කොහොමද මහකන්නෙට මූණ දෙන්නේ කියලා. මහකන්නේ මූණ දෙන්න ඒකටත් අපි අවශ්‍ය මුදල් සොයාගෙන මේ වන විට යූරියා ටෙන්ඩරය දැන් අද නැත්නම් හෙට මම හිතන්නේ මේ දවස්වල ඒ අවසාන කටයුතු සිද්ධ වෙන ඒ ටෙන්ඩර් වල එන මහකන්නටත් ඒ පෝර ටික ලැබෙනවා. ඊට අතිරේකව ලෝක ආහාර සංවිධානය යටතේ පෝර හොණ්ඩර 360,000ක් නොමිලේ ලබා දෙන මුංගට වගා කරන අයට වෙනම පවුලකට 10,500ක වගේ ආධාරයක් ඩොලර් 50ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් මේ වගේ අපි ගොවි ජනතාවගේ ප්‍රශ්න අද විසඳලා තියෙනවා. මං හිතන්නේ නැහැ ගොවියට වෙනද වගේ දේශපාලන අධිකාරියට පුළුවන් වෙයි කියලා ගොවීන් පාට ගේන. ඒක එක එක දේශපාලන සංවිධානයේ ඉන්න ගොවීන් යම් පිරිසක් ඉන්න වැට නම් මේ වනේ රත්තරන් වලින් මේවා දාලා දුන්නත් ඒ ඇස ඇහිමකටපත් වෙන්නේ නැතුව ඇවිල්ලා මොකක් හරි කියාවේ. හැබැයි සාමාන්‍ය ගොවි ජනතාව මීට පස්සේ පාට බහින්නේ නැති තත්ත්වයට අපි ඒ වගකීම බාරගෙන තියෙනවා. වගාන අය ගෙවා ගන්න බැරි වුණා පහුගිය කාලේ. ගොවි නිසාල පිරිසකට ඒ අවුරුදු ගණනාවක් තිස්සේ හිඟ වෙලා තිබුණු ඒ ගොවි ණය සියල්ල කප්පාදු කරලා තියෙනවා. එයා ඒවා අය කරන්නේ නැහැ. රාජ්‍ය බැංකු 4න් ගත්ත එක කපා හැරලා තියෙනවා. ඒ නිසා මේ ගොවි ජනතාවට ඒ අවශ්‍ය කටයුත්ත සිද්ධ වෙනවා. ඒකම අපි මේවල මේ වන විට අනිත් පැත්තට බැලුවම මේ අරගලේ ඉඳපු එක කණ්ඩායමක් තමයි දැන් මම මේ කියු කණ්ඩායම දැන් අරගලෙන් මං හිතන්නේ යම් මට්ටමක ඉවත් වෙලා තියෙනවා. ඒ ප්‍රචණ්ඩ කට්ටිය නෙමේ. ඇත්තටම වේදනාවක් තියෙනවා. ඉන්ධන ටික ගන්න ඩීසල් ටිකක් ගන්න පොලිමේ ගිහිල්ලා ඉන්නකොට නැති වුණා නම් මේ අපාර්ට්මන්ට් එකක ඉන්න කෙනෙකුට ගෑස් ටිකක් නැති වුණාම වේදනාවක් තියෙන වෛරයක් එනවා. අපි ඒක පිළිගන්නවා. පිළිගන්න ඕන ගෙදර වැඩි කාලයක් විදුලිය නැති වුණාම පැය 12ක් 13ක් කේන්තියක් එනවා ඒ අය ආවා දැන් ඒ අය අරගල බිමෙන් අයින් වෙලා දැන් මේක වෙන කණ්ඩායමක් ඉන්නේ ඒ අයට මේවා දීලා සතුටු කරන්න බෑ ඒ අයට මේ පෝර දීලා තෙල් දීලා ගෑස් දීලා බේත් දීලා ඒ සහන දෙන්න පුළුවන් කණ්ඩායමක් නෙමෙයි ඒවා දේශපාලන කණ්ඩායම් ඉන්නේ සමහර කට්ටිය ඉන්නවා ඊළඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගාණක් වැඩි කරගන්න තවත් කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඉන්න බෑ පාර්ලිමේන්තුවකට ඡන්දයක් ඉල්ලලා ඒ නිසා බලහත්කාරයෙන් මේ බලය ලබා ගන්න පුළුවන්ද කියන කණ්ඩායම ආයුධ බලෙන් හෝ වෙනත් ආකාරයකින් මේ බලය ලබා ගන්න පුළුවන්ද කියන කණ්ඩායමක් ඉන්නවා ඒ තමයි කියන්නේ අරගලේ නීතිය තමයි රටේ නීතිය අරගලේ නීතිය තමයි රටේ නීතිය කියලා කණ්ඩායමක් ඉන්නවා යන්නේ මේ රටේ ව්‍යවස්ථාව නීති පද්ධතිය වෙනස් කරලා නඩු තීන්දුව දෙන කට්ටිය ඉන්නවා. ඔහොම කාලයක් තිබුණා. අපිට මතකයි අපේ තරුණ කාලෙත් නඩු ඇහුවා වෙනම ගස් යට. නඩු හරලා වරෙන්තු කරා. එල්ලු මේ මරණීය දඬනේ දුන්නා. ගස්වල බැඳලා තියුවා. වද දුන්නා. එහෙම කරන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්න බව පේන්න තියෙනවා. ඒ අයට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නැහැ මේ අවශ්‍ය දේවල් සපයලා හෝ දේශපාලන වශයෙන්
ඔබතුමාගේ අවසන් විනාඩි දෙක
ඊළඟට එක එක බලකායවල් ඒ කාලෙත් තිබුණා ඒ බලකායව විජේබාහු බලකාය අරේ මේ එක එක වයින් නියෝග දීලා දේශප්‍රේමී කියලා සංවිධානය කියලා ඒ වයින් මරණ වරෙන්තු නිකුත් කරපු කණ්ඩායමක් නඩු අහපු කණ්ඩායමක් හිටියා ඒ වගේ කැලෑ නීතියක් මේ රටේ ඉන්න බෑ ඒ නිසා මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් වෙන්න ඕන දැන් හොඳනම් පේනෝනේ අරගලයට ගියාම විපක්ෂ නායකතුමාට අල්ලගෙන තඩිබාන අරෙන් මන්තුමාට තඩිබාන ඊළඟට කුමාර් වෙල්ගම් මන්තුමා ගෝඨාහෝම් කිව්වේ මුල ඉඳලා එතුමට අල්ලගෙන ගහනවා යන්තම් මරණයෙන් බේරෙන් රාජසේනාරත්න මැතිතුමත් අරගලේ බොහොම මේ කට්ටියත් එක්ක සමීපව හිටියයි අල්ලගෙන ගැහුවා ඒත් ගියාම මේක තමයි තත්ත්වය ගොඩාක් කට්ටියෙක් ගැහුවා ගෙවල් ගිනි තියපු කට්ටියක බැලුවම කාගේද මේ කිසිම මේවට සම්බන්ධ නැති කට්ටියෙක් ගෙවල් ගිනි තියනවා සාදීනින්ද වෙලා ඉඳපු දුමින්දසානායකයේත් ගිනි තියෙනවා මොකද්ද එතකොට මේ ඉතින් මේ වගේ දේවල් වලට ඉඳ දෙන්න මං හිතන්නේ නැහැ පුළුවන් කමක් තියෙයි කියලා අනිත් එක තමයි කොච්චර වටිනා දේවල්ද නැති කරගත් ජනාධිපති මන්දිරය අගමැති මන්දිරය අරලියගහ මන්දිරය ලේකම් කාර්යාලය වටිනාක ඒවයි වටිනාකම නැති වෙච්ච දේවල් වල ගණනය කරන්න බෑ ගණනය කරන්න බැරි බිලියන ගාණක් වටිනා දේවල් අපේ රටේ සංස්කෘතිය මෙයා විනාශ කරා මේ වටේ එරෙහිව කටයුතු කරන්න නැතුව ඉන්න පුළුවන්ද රටකට රජයකට
ඔබේ කාලය අවසන්
ඒස අපි මේ පිළිබඳව අවධානය යොමු කරන්න වෙන නිසා තව කට්ටියක් කියනවා මේ 225ම ඕනේ මේ 225ම යන්න ඕන ඉතින් අපේ අය ඒ වෙනුවෙන් කතා කරන එහෙනම් කවුරු වෙනුවෙන්ද කතා කරන්නේ මේ 225ම ඕනේ නැතුව වෙන කොහමද ගේන්නේ ඒක ඡන්දකින් එනම නම් මේ 225ම ඔය ඕන කෙනෙකුට ඡන්දයක් එනවා ඡන්ද වෙලාවේ මේ 225ම හොඳ නැත්නම් ඒ 225ම අයින් කළා ඔය ඉන්න 225කට ආපු ආරේ හැබැයි ඒක මහජන කැමැත්තෙක් මිසක් ඒක වෙන විදියකට කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා තමයි හදිසි නීතිය පනවන් ඒ නිසා හදිසි නීතිය සම්මත කර ගැනීමේ වගකීම අපි හැමෝටම තියෙනවා බොහොම ස්තුතියි
ස්තුතියි ඔබට අර්ථදාග කවුරු එම්.ඒ. සුමන්ත්‍රණ අවර්ගල් உங்களுக்கு 7 நிமிடங்கள் உண்டு yes 7 minutes
thank you sir we are debating the imposition of emergency this is the third attempt in 3 months to promulgate a state of emergency in early May president Gotabaya Rajapaksa purportedly promulgated the state of emergency it lasted only for a few days It was challenged in the Supreme Court. I myself appeared as counsel and court granted leave to proceed against that imposition of emergency. The case is still pending in court. It was immediately revoked. Thereafter, he promulgated a state of emergency again and allowed it to lapse before it could be debated in this house. Now this is the third time on the 18th of July as acting president Ranil Wickremesinghe promulgated state of emergency which is now placed before the house The Leader of the House, when he presented the emergency proclamation, stated that he recounted a story of his experience of appearing for some suspects who were charged with the bomb attack on Parliament. In that narration itself, he said that his clients were found to have given a confession, and that was not given voluntarily. It was found that they had not given it voluntarily, and therefore they were acquitted. I should rest my case just with that. If it was not given voluntarily, how was it given then? The abuse of emergency powers is what he was referring to. This we have lived through experience. Now this is the contradiction, and I call it a government of contradictions today. The very minister who introduces the debate says in his experience confessions were obtained by force, and yet he presents one of the most draconian, not just the proclamation, regulations that have been made under it. We have not seen anything like this in the past. Now, what is the cause for this? Why is a state of emergency necessary today? We've gone through a stormy period from April till July. There were attempts to promulgate emergency which failed. Now, after the new president has taken over, a state of emergency is being declared. What for? He became president on account of this protest. If not for this protest, he won't be president today. That's quite simple. Everyone who keeps saying, you know, we...
You have two more minutes, honorable member. You have two more minutes.
How much?
You have two more minutes.
Thank you. Everyone who says we must abide by the Constitution is now have seated there, having formed a new government on the back of the protest. If not, you won't be there. If not, the president won't be there. You have benefited from the protest, and once you have sat there, you are saying all this is illegal. Then all that happened is also illegal. Then you occupying that post is also illegal. Since time is short, I just want to refer to one fact. Impunity in this country has a long history, and that I can refer to from July 1983. This is the month of July, and we remember what happened in 83 July. And one of the greatest blots in the history of this country is the massacre of the prisoners in Valikada prison, who were protected by the state. They ought to have been protected by the state. They were in the custody of the state. Has anybody been prosecuted for that? No. The massacre of the inmates in Bindunuwewak under the state protection, custody. Has anyone been prosecuted for that? No. The Trinco 5, the 17 ACF aid workers in Muthur, the list goes on. Another Trinco, the 11 youth in Colombo, more recent. No. So I want to table, since time is short, the most recent publication of the report, which says impunity in times of uncertainty can currency be protected where life and freedom are savaged? Addressing Lanka's trust deficit must go deeper than economics. This is a UTHR report dated 9th of July 2022. I urge members of parliament to, it's on the web as well, but I'm tabling it here, to read it, to see, identify the root causes. What it says is the rupee is devaluing, but life and liberty have been devalued in this country much earlier.
Thank you, Honourable Member. Your time
and
is
therefore, we must get our perspective right. If not, there is no future for this country. Thank you.
Thank you for your contribution. Next, Ilmilangata, Garu Manusha Nanayakara, ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි මුලස්සනරෝඩ මන්ත්‍රීතුමනි. මට කලින් කතා කරපු මන්ත්‍රීතුමාණන් මේ අරගලයේ සම්බන්ධයෙන් සහ මේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව මට විමතියක් මම දනවන්නේ නැහැ. එතුමගේ මතයන් සම්බන්ධයෙන්. නමුත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමා කතා කරද්දී සඳහන් කළා මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් වලට ගෙවල් වලට ගිනි තැබීම් වලට ගෙවල් වලට ඉස්සරහට ගිහිල්ලා විරෝධතා දැක්වීම පවා එතුමා අනුමත කරන්නේ නැහැ කියලා. නමුත් එතුමාගේ පක්ෂයේ නායකතුමාගේ මම නියෝජනය කරන පක්ෂයේ නායකතුමාගේ සහෝදරිය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහලා සෙනගට එන්න කියන්නේ. එතුමාගේ පක්ෂයේ වත්තල සංවිධායකතුමාගේ පුතා තමයි එතනට ගිහිල්ලා කෑ ගහන්නේ අද රට පැනලා ඉන්නේ. මෙතනට එන්න කියලා. එහෙම තමයි ගෙදර ගාවට ගෙනල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගේ ගිනි තියන්න ඕනි කරන මූලික වැඩ කටයුතු කළේ. එතුමා කිව්වා මේ අරගලය තියෙන්නේ මේ වෙලාවේ ඉමර්ජෙන්සි එකක් දාන්න ඕනි මොකටද කියලා කියලා කිව්වා. මේ වෙලාවේ ඉමර්ජෙන්සි එක තියෙන්නේ ෆුවල් වලට. මේ වෙලාවේ ඉමර්ජෙන්සි එක තියෙන්නේ කෑම පිළිබඳව. මේ වෙලාවේ ඉමර්ජෙන්සි එක තියෙන්නේ ගෑස් පිළිබඳව. ඇත්ත මේ අරගලයේ පටන් ගත්තේ ගෑස් නැති නිසා, තෙල් නැති නිසා, ඖෂධ නැති වෙන නිසා, ආර්ථික අර්බුදය නිසා. මේ සියල්ල එක තමයි මේ අරගලය නිර්මාණය වුණේ. මේ අරගලය නිර්මාණය වෙනකොට හොඳට ඇඳගත්තු කොළඹ හතේ නෝනල මහත්තයලට ගෙදර ගෑස් ටික නැති වෙනකොට, තෙල් ටික ගහගන්න පොලිමට යන්න වෙනකොට තමයි පාරට බැස්සේ. තරුණයෝ තමන්ගේ අනාගතය ගැන ප්‍රශ්න මතුවෙනකොට, තරුණයෝ තමන්ගේ අනාගතය පිළිබඳව අර්බුදකාරී හැඟීමක්, රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනකොට තමයි තරුණයෝ පාරට බැස්සේ. හැබැයි ඒ තරුණයෝ පාරට බැහැලා අවිහිංසාවාදී අරගලයක් පටන් ගත්තේ. ඒ අය පටන් ගත්තේ ඉටිබන්ධම් අරගෙන, පන්දම් අරගෙන. ඒ අය පටන් ගත්තේ බෙලෙක්වලට ගහලා සද්ද කරලා, කොළඹ කාන්තාව එළියට බැහැලා. ගම්වල ගොවියෝ පාරට බැස්සේ හුළුවතු අරගෙන පෝර නැති නිසා. හැබැයි මෙතන වෙච්ච ප්‍රශ්නේ තමයි මේ සාමකාමී අරගලයට දේශපාලන මූණුවර දෙන්න කණ්ඩායමක් ඉදිරිපත් වුණා. තරුණයෝ ගිහිල්ලා ගෝල් ෆේස් එකට යනකොට ඒක පිටිපස්සෙන් ගියා. ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙන, ලංකාවේ ඉඳගෙන දේශපාලන කටයුතු මෙහෙවන, ලංකාවේ ආයුධ සන්නද්ධ අරගලවලට නායකත්වය දීපු, අදටත් 80ට 89 අත්පත් කරනගත්තු ආයුධ තමන්ගේ අතේ තියාගෙන ඉන්න කණ්ඩායම් මේ තරුණයන්ගේ අරගලය බලහත්කාරයෙන් අතට ගත්තා. එදා රාජිත සේනාරත්න මහත්මයලා සමගි ජන බලවේගය ඇතුළේදී කිව්වා මේක පිටරට ඉඳලා සංවිධානය කරන තරුණයෝ පිළිබඳව එතුමා බොහොම දැනුවත්ව කතා කළා. හැබැයි අවසානයේදී ඒ කවුරුවත් නෙවෙයි අන්තිමට එතුමට ටොකු වනින තැනට පාරේදී එළියට බැස්සේ මෙන්න මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උල්පන්දෙන් දෙන මේ දේශපාලන ന്യാයපත්‍රයට මේක ක්‍රියාත්මක කරන කණ්ඩායම්. මේ සාමකාමී අරගලය මේ අමරකීර්ති මන්ත්‍රීතුමා මරලා දාපු විදිය, මේ සාමකාමී අරගලය හරහා ගිහිල්ලා ඒක වාහන ගිනිබත් කරපු හැටි, මේවා මේ සාමකාමී අරගලයට සම්බන්ධ තරුණින්ගේ වැඩ නෙවෙයි. මේ වාහන ගිනි තියපුවා, මේ වාහන පෙරලලා දාපුවා, මේ අරලියගහ මන්දිරයේ ජනාධිපති මන්දිරය මේ රූපරාමු තියෙන්නේ කොයි ආකාරයෙන්ද ගිහිල්ලා අත්පත් කරගෙන කරපු විනාශය, ඒවලට කරපු කෝටි ගානක අලාභයන් තමයි මේ රූපරාමු වලින් තියෙන්නේ. මේවා සිද්ධ කරේ මේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි, මේවා කරේ මේ සාමකාමී තරුණයෝ නෙවෙයි. මේකට විසබීජ දාපු, මේකට උල්පන්දම් දීපු මේ සාමාන්‍ය තරුණයින්ගේ අසහනය, සාමාන්‍ය තරුණයින්ගේ අදහස් පාවිච්චි කරපු මේ ත්‍රස්තවාදී කණ්ඩායම් තමයි මේ සියල්ල කළේ. මේ සියලු රූපරාමු, මේ කරපු විනාශයන් මං සභාගත කරනවා. මේ සියල්ල සිද්ධ කරලා තියෙද්දී මේ අරගල
නායකයෝ කියන කණ්ඩායම මේ ත්‍රස්තවාදී කණ්ඩායම අරගල නායකයෝ නෙමෙයි මේ අරගලයට නායකත්වය දුන්නේ බොහොම සත්භාවයෙන් කණ්ඩායමක් නමුත් ඒක පිටිපස්සෙන් ආපු මේ ත්‍රස්තවාදී කණ්ඩායම මේ කැරලිකාර කණ්ඩායම ඒ අයට ඕන වුණා පාර්ලිමේන්තුවෙන් එළිය බලය පිටවන්න ඒකේ නායක පහුගිය දවසේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා කවුරු ආණ්ඩු ගත්තත් අපිට ඕන විදියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ඒ අය විපක්ෂ නායකවරය හම්බෙනවා ඒ අය සුමන්දිරන් මහත්තය හම්බෙනවා හම්බෙලා සාකච්ඡා කරනවා හැබැයි අපි කියන විදියට තමයි වැඩ කරන්න ඕනේ කියලා කණ්ඩායමක් ඇවිල්ලා විපක්ෂ නායක කාර්යාලයේ කතා කරලා එළියට බහලා කියනවා මේ ඇත්ත එක්ක අපි කතා කරා හැබැයි කවුරු ජනාධිපති වුණත් කවුරු අගමැති වුණත් අපිට ඕන විදියට තමයි ආණ්ඩු කරන්න ඕනේ කියලා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම තියෙන වෙලාවේ මේ පාර්ලිමේන්තුව වට කරනවා කණ්ඩායමක් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙකුයි හිටපු මන්ත්‍රීවරු දෙන්නෙකුයි එතනට ගිහිල්ලා කියනවා පාර්ලිමේන්තුව වට කරන්න ඕනේ එන්න මෙතනට එකතු වෙන්න කියලා පක්ෂ නායක රැස්වීම හිටපු කවුරුවත් මේ පාර්ලිමේන්තුව රැක ගන්න ඕනේ ඒ නිසා මෙතනට එන්න එපා කියලා ප්‍රකාශ කරේ නැහැ එහෙම කරන්න නැතුව හිමින් පාර්ලිමේන්තුවේ මාරු වෙලා ගියා ඩෝසර් අරගෙන ආවා පාර්ලිමේන්තුව ඩෝසර් කරන්න හමුදා නිලධාරීන්ට ගැහුවා ඒ වෙලාවේ හමුදාව නීතිය ක්‍රියාත්මක නොකරනම් අද මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැහැ. එදා හමුදාවට ඒ යන්න නොදුන්නනම් ඒ හමුදාවට ඒ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය ලබා නොදුන්නනම් අද මේ පාර්ලිමේන්තුව නැහැ. පාර්ලිමේන්තුව නැහැ කියන්නේ මේක ගොඩනැගිල්ලක් නෙවෙයි. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තමයි ගහන්න උවමනා වුනේ. ඒක තේරුම් නොගත්තු විපක්ෂ නායකතුමා ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ආණ්ඩු හදන්න කල්පනා කරා. ඒ කණ්ඩායමට ඕනේ විදියට වැඩ කරන්න. අපි කියන්නේ මේ රටේ මේ හමුදාව වැඩ කටයුතු කරන්නේ අර හමුදාවේ බෙල්ලෙන් අල්ලගෙන කුණු හarp කියද්දි ආයුධයක් අතේ තින හමුදාවේ තරුණයෙක්ගේ මහ දැවැන්ත ශික්ෂණය වුන් පෙන්නවා කියන කුණු හarp කියද්දි වචනයක් ඇහුන්නේ නැහැ වගේ ආයුධය අතේ තියාගෙන හිටියා. ඒ අය පරීක්ෂා කරා අපේ හමුදාවේ ඉවසීම කොච්චරද කියලා. අපේ පොලිසිය ඉවසීම කොච්චරද කියලා. අර බණ්ඩාරනායක පිළිරුව ගාවින් කණ්ඩායම ඉවත් කරන්න උසාවි නියෝගයේ තියෙද්දි උසාවි නියෝගය අරගෙන ගියාම පළයන් මෙතනින් පළයන් අපේ ගමට එන්න එපා කියලා පොලිසිය එලවලා දැම්මේ අධිකරණයටවත් සලකන්නේ නැහැ කියන නිසා එදා පාර්ලිමේන්තුවට ගිනි තියුවනම් පාර්ලිමේන්තුව අතට ගත්තනම් එතනින් පස්සේ අධිකරණයටත් අත තියලා අධිකරණයත් ගිනි තියන සැලැස්ම එතනින් පස්සේ පාර්ලිමේන්තුවෙන් එහා ගියපු ඒ අරගලයට බලය ගන්න කැරලිකරුවන්ට බලය ගැනීමේ සැලැස්ම තමයි ක්‍රියාත්මක වුනේ. අපි ස්තුතිවන්ත වෙනවා. එදා ඡන්දේ වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඡන්දේ දීලා
ඔබට අයිති අවසන් විනාඩි දෙක
ඇති කරන්න සහයෝගය දීපු සියලු දෙනාට. හැබැයි මගේ අතට පත් වෙලා තිනවා සමගි ජන බලවේගයේ එදා පාවිච්චි කරපු ලේඛනේ නම් ලකුණු කරන්න පාවිච්චි කරපු ලේඛනේ. මේක ඉතින් රහස් ලියවිල්ලක් තමයි. මම එනවාට මේක සභාගත කරනවා. මේකේ ලකුණු දාගෙන තියෙනවා කාට කවුද රනිල් වික් RW ට කීයද DA ට කීයද ඩලස්සලහ පෙරුමට කීයද කියලා. මේ කොලේ දැක්කහම දන්න අය දන්නවා. මේ කොලේ තියෙනවා ඡන්ද දීපු හැටි. මේකේ හැටියට ගණන් හදලා අන්තිමට කියනවා 118ක් හම්බ වෙනවා දලසලහ පෙරුම් මැතිතුමාට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඊට අඩු ගණනක් හම්බෙන්නේ කියලා ඒ මූලික ලියවිල්ල තිබුණා. ඒ මූලික එකතු ගණන් එකතු කරපු කොලේ නෑ. හැබැයි මේකේ ඉන්න මන්ත්‍රීවරු ඡන්ද දුන්නද නැද්ද කියන එක අපි අහනවා. හැබැයි මෙහෙම ඡන්දයක්වත් කරගන්න බැරි විපක්ෂය අද මොන කතාවක්ද මේ කරන්නේ කියන එක අපි අහනවා. හරියට පාර්ලිමේන්තුවේ මැතිවරණයක්වත් හැන්ඩල් කරගන්න බැරුව අන්තිමට තමන් දන්නේත් නැහැ තමන් ගාව හිටපු කී දෙනෙක් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දෙ දුන්නද කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම හමුදාවේ නිලධාරීන්ට මේ වෙලාවේ අපි ශක්තිය දෙන්න ඕනේ. මේ අපි මේ වෙලාවේ මේ හදිසි නීතිය සම්මත කරන්න කියලා ඉල්ලන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු තලන්න පෙළන්න නෙවෙයි. මේ රටේ ඉන්න මිනිස්සුන් වාර්ගිකව බෙදලා ගැටුම් හදන්න නෙවෙයි. මේ වෙලාවේ මේ නීතිය සාමය ආරක්ෂා කරන්න ඕනේ. හමුදාවට මෙතු අපේ සුවන්දිරන් මහත්තයා කිව්වා දැන් මොකටද දාන්නේ දැන් අර්බුදය ඉවරයි අගමැති එළවල් ජනාධිපති එළවල් ඉවරයි අගමැති ගිහිල්ලා ඉවරයි දැන් මේ වෙනකොට ඒ අර්බුදකාරී තත්ත්වය ඉවරයි දැන් මොකටද හදිසි නීතිය කියලා අහනවා. මේ හදිසි නීතිය නොදැම්මනම් මේ විදියට හමුදාව ක්‍රියාත්මක නොවුනනම් මේ විදියට හමුදාව අන නොදුන්නනම් අද පාර්ලිමේන්තුව ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දීලා සංචාරකයන්ට මේ රටට එන්න දීලා මේ රටේ ආයෝජකයන්ට එන්න ඉඩ අවස්ථාව හදලා මේ රටේ නීති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නැවතත් එවන් නැගී සිටීමක් ඇති නොවෙන්න කැරලිකාරයන්ට නැගිටින්න බැරි වෙන්න ඒකට තමයි ඒකට අවශ්‍ය නීති ප්‍රතිපාදන සඳහා තමයි මේ කටයුතු කරන්නේ. රටේ සාමය බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් රටේ සාමකාමී වාතාවරණයක් ප්‍රජාතන්ත්‍රවාදයේ බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් මේ වෙලාවේ මේ පනතට සහයෝගය දීලා හදිසි නීති අවස්ථාවට ඡන්දය දිය යුතුයි කියන එක තමයි මම යෝජනා කරන්නේ.
ඒ වගේම
මේ වෙලාවේ අරගලයේ නියුතු තරුණයන්ගේ මතය පාවිච්චි කරන්න කියලා යෝජනා කරනවා. ඔව්. ඒ සඳහා අපි සූදානම්. අරගලයේ තරුණයන්ගේ බලාපොරොත්තු වෙන වෙනස, මේ රටේ සිද්ධ කළ යුතු වෙනස සිද්ධ කරන්න අපි ඉතාමත් ඕනෑකමින් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ කරගන්න, කමිටු වලට සම්බන්ධ කරන්න වගේම මහජන සභා හදලා එයාගේ අදහස් උදහස් යෝජනා ගන්නත් අපි සූදානමින් ඉන්නවා කියන එකත් මම මේ වෙලාවේ සඳහන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ඔබේ දායකත්වයට. මිලඟට ගරු අශෝක් අබේසිංහ, ඔබට විනාඩි 4ක කාලයක් පමණයි ඉතුරු වෙන්නේ.
මූලාසුරාණන් මන්ත්‍රීනි, මම හරිම කනගාටුවෙන් දැන් නැගිට කතා කරන්න. මීට මාස 3කට ඉස්සෙල්ලා මාගේ මිත්‍රයා මේ පැත්තේ ඉඳද්දී අපිත් එක්ක කතා කරපු විදිහයි, දැන් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ රටේ ජනතාව ඉදිරියේ කතා කරන විදිහයි දැක්කම මට මේ කතා කරනවද කියලාත් මට හිතුණා. මම කතාව නොකර ඉන්න තරම් මට හිතුණා. මොකද ඒ තරම් ඉතාමත්ම ඉක්මනින් වෙනස් වෙන්නේ කොහොමද කියන එක මිනිස්සෙක් මට මේ අවස්ථාවේදී මට හිතුණා. මූලාසුරාණන් මන්ත්‍රීනි, ලෝක ආහාර සංවිධානය කියලා තියෙනවා අපේ රටේ ජනතාවගෙන් 50%. ඒ කියන්නේ අපේ රටේ පවුල් 160න් 130ක්, රටේ ජනතාවගෙන් 120න් 110ක් වේල් තුනේ එක වේලක් කන්නේ නැහැ කියලා ලෝක ආහාර සංවිධානය කියලා තියෙනවා. එතකොට එහෙම ඒ වේල් තුනෙන් එක වේලක් කන්නේ නැති ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න යම් අරගලයක් කරද්දී හදිසියේ මුවාවෙන් මේ රජය ගෙන යන රාජ්‍ය තෂ්ටවාදයට මං හිතන සමස්ත ජනතාවම විරුද්ධ වෙන්න ඕනේ. මේ රටේ හදිසි නීතිය පනවන්න ඇයි අවශ්‍ය වුණේ? මේ රජය වර්තමාන රජය සහ වර්තමාන ඉස්සර හිටිය ජනාධිපතිවරයා ඇතුළු සිය රජය මේ රටට කර ඉතාමත්ම අනවශ්‍ය පීඩනය නිසා තමයි මේ රටේ ජනතාවට මේ පාරට බහින්න සිද්ධ වුණේ. 2019 මැති ජනාධිපති වෙනෙන් පස්සේ මේ රටේ රාජ්‍ය ආදායම සීක්ලස් අඩු වෙන්න පටන් ගත්තා. ඒකට රාජ්‍ය ජනාධිපතිවරයා ගත්ත තීන්දුව තිබුණා. ඒ වගේම රසායනික පොහොර තහනම නිසා රටේ ආහාර හිඟයක් ඇති වුණා. මේ තත්ත්වය නිසා රටේ ජනතාව පාරට බහින්න සිද්ධ වුණා. මේ වන විට රටේ ජනතාවට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කියලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව විරුද්ධ විරෝධය පළ කිරීමේ හැකියාව නැති වෙලා තියෙනවා. අද හදිසි නීතිය ගෙනල්ලා තියෙනවා. මේ හදිසි නීතිය ගේන්න ප්‍රධානම හේතුවක් තමයි ඒ හදිසි නීතිය නැතුව රටපාලනය කරන්න බැරි තත්ත්වයකට මේ රටේ පත් වෙලා තියෙනවා. මේ හදිසි නීතිය මේ රෙගුලාසි වල තියෙනවා යම් පොලිස් නිලධාරිකෝ යම් සන්නද්ධ හමුදා සමාජික විසුන් වරෙන්තුවක් නොමැතුව සෝසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දෙන්න. මේ හදිසි නීතිය පැනවුවේ නැත්නම් මේ බලය නැහැ ඒ පොලිස් නිලධාරියෙකුට. අපි දැක්ක හදිසි නීතිය පනවන්න ඉස්සෙල්ලා ඊයේ අපේ ශ්‍රී ලංකන් ගුවන් යානය තුලදී යම්සේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් ඕ කියලා වරෙන්තුව අහද්දි කිසිම වරෙන්තුවක් නැතුව අත්අඩංගුවක් ගත්තා. මේ හදිසි නීතිය අද සම්මත කරගන්නත් ඉස්සෙල්ලා මේක ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ හදිසි නීතිය තියෙනවා යම් කිසි එක වගන්තියක
ඔබේ අවසාන විනාඩිය
පොලිස් නිලධාරියාට අත්අනෝමතික බලතල ලබා දී ඇත. ඉතින් මේ ඉතා භයානක හදිසි නීතියත් එක්ක තමයි මේ ආණ්ඩුව දැන් මේ බලයට පත් වෙලා මේ රට පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ ආණ්ඩුවට මේ විදිහට රට පාලනය කරන්න සිද්ධ වුණේ? අද වෙද්දි රුපියල් 50ට තිබිච්ච පාන් රාත්තල රුපියල් 200ට ගද්දි රුපියල් 114ට තිබිච්ච පෙට්‍රල් ලීටර රුපියල් 450ට ගද්දි මේ රටේ ජනතාව අරගල කරන්න අයිතියක් නැද්ද? මේ අරගලේ තමයි ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. මැයි 9 වෙනිදා සාමකාමී අරගලයට ගහපු අය කොහෙන්ද ගත්තන උන ගත්තද? ඒගොල්ලෝ හොඳ යහතින් ඉන්නවා. අපි දැක්ක ඊයේක මන්ත්‍රීවරයෙක් විශාල ප්‍රකාශයක් කරනවා මේ රූපහණයට ඇවිල්ලා ඒක ආරක්ෂා කරන්න. ඒ 9 වෙනිදා ගහපු අරගලයට ගහපු අය අත්තන උන ගත්තද? එහෙම නැතුව තේදි මේ අහිංසක අරගල කරුවන් අත්තන උන ගන්න මේ හදිසි නීතිය ගේන්නේ මොකද? මේයි 9 වෙනිදා මේ අරගල සාමකාමී අරගලේ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න වුණා. ජූනි 9 වෙනිදා බැසිල් රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න වුණා. ජූලි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න වුණා. නමුත් මේ සියල්ල කෙරුවේ සමුගේ බලගින්න මේ රටේ මේ ආණ්ඩුව කරපු ඉතාම අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා. ඒකට විරුද්ධව දැන් හදිසි නීතිය ගැනලා. ඇයි අපේ වර්තමාන ජනාධිපතිතුමා අගමැති වෙච්චලා මොකද කිව්වේ? මට විනාඩියක් දෙන්න. මොකද කිව්වේ? ගෝඨාභයගම ආරක්ෂා කරනවා කිව්වා. ගෝඨාභයගමට කමිටුවක් පත් කළා. තවත් හිටපු ඇමතිවරයෙක් පත් කළා ආරක්ෂාව දෙන්න සම්පත් සපයන්න. අන්තිමට දැන් මොකද පැය 24ක් ගියේ නැහැ ජනාධිපති වෙලා මේකට ඉතාමත්ම සන්නද්ධ අර 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 පොලිස් නිලධාරීන් දාලා මේකට බැටන් ප්‍රහාරය එල්ල කරලා ඔවුන් එතනින් එලවලා දැම්මා. ඉතින් මේක ඉතාමත්ම ක්‍රූරතර පහර දීමක්. එහෙම තියෙද්දි අද හදිසි නීතිය කියන එකට අපි සම්පූර්ණ විරුද්ධ වෙනවා. අපි සමග ජන බලවේගය මේකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව මේ ආසර ප්‍රකාශ කරනවා.
ස්තුතිය ඔබේ දායකත්වයට. මිලඟට ගරු අනුර ප්‍රදර්ශන යාපා ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා. You have 5 minutes.
මූලාසනාරූඪ සභාපතිතුමනි අපි LTTE පරාජය කිරීමෙන් පස්සේ ඊට වසර ගණනාවකට පස්සේ නැත්නම් දශකයකට විතර පස්සේ නැවත සැරයක් හදිසි නීතිය මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. කෙසේ වෙතත් අද හදිසි නීතිය සාකච්ඡා කරනවා. මේ මුළු කාරණේ දිහා බලපුවාම 9 වෙනිදා ඇති වුණු සියලු අරගලවල පිටිපස්සේ තියෙන්නේ ඇත්තටම විප්ලවීය කතාවක් නෙවෙයි. ඇත්තටම තියෙන්නේ ගරු සභාපතිතුමනි මේ රටේ ආර්ථික අර්බුදයේ ස්වરૂපය. මේක තමයි ඇත්ත. හැබැයි ඒ ආර්ථික අර්බුදය තේරුම් ගන්න නැතුව මැයි 9 වෙනිදා අරගලය ආරම්භ කෙරුවේ ඕගොල්ලන්ගේ පැත්තේ. වෙන කවුරුවක් නෙවෙයි. ඒක අමතක කළා අපෞසරයක් මෙහා පැත්තට හැරෙන්න මං හිතන්නේ අයිතියක් තියනවා කියලා. නැත්තම් මේක මේ මට්ටමට තල්ලු වෙන්නේ නැහැ. ඒ නිසා යම් ආකාරයක යම් කොටසක් හැසිරුණු ආකාරය මම පිළිගන්නෙත් නැහැ. කාගේ හෝ නිවාස ගිනි තැබීම මම පිළිගන්නෙත් නැහැ. අනාගතේක කරනවට මං කැමතිත් නැහැ. හැබැයි අද වෙනකම් මේ රජයට පුළුවන්කමක් තිබුණේ නැහැ මේ මහා ආර්ථික ව්‍යවුලට උත්තර ටිකක් දෙන්න. අඩුගානේ කරන්නේ මේකයි කියලාවත් කියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අලුත් ඔලුවක් කඳකට හයි කෙරුවා කියලා කිසිම දවසක එක සාර්ථක වෙන්නේ නැහැ. ඒවනම් ආපෞසරයක් ආවර්ජනා කරන්නනේ කොහොමද මේක කරන්නේ කියලා. මේක මේක වරද්ද ගන්න එපා. මේක මේ පැහැදිලිවම ලංකාවේ තියෙන දැවැන්ත ආර්ථික අර්බුදයක්. මේ අර්බුදය ළඟා කරගත් ආර්ථික අර්බුදයක්. කිසිම කෙනෙකුට තේරුනේ නැහැ මේ විදියට ණය ගත්තාම ගෙවන්න බැරි වෙනවය. ගෙවන්න බැරි වුණාම මේවායේ කලබලයක් එනවය. ඒ කලබලයක් ආපුවාම කලින් මොකද්ද කරන්න ඕනේ කියලා තර්ක කරන්න පුළුවන් කිසි මිනිහෙක් හිටියේ නැහැ. ඔබතුමාලාට මතක ඇති ඒ කාලේ අපිට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හිටියේ අපි ඔක්කොටම උඩින්. ඒ නිසා ඒගොල්ල කරන දේ දේව වාක්‍ය වුණා. අපි කතා කරන දේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වාක්‍ය වුණා. ඒ නිසා අපිට වැරදුනා. ඒ නිසා මේ தත්ත්වය වෙනස් කරන්න මම හිතන්නේ නෑ හදිසි නීතිය දාලා පුළුවන් වෙයි කියලා. මම ඒකයි මේ හදාස් කරන්නේ. ලංකාවේ සාමාන්‍ය නීති අනුව ඕනම විදිහට ක්‍රියා කරන්න මේ රටේ නීති පද්ධතියේ ශක්තිමත්. මම මේකේ නීති උපාධිය ගන්න යන්නේ නෑ. නමුත් මම දන්නවා අධිකරණ ඇමතුමා දන්නවා දණ්ඩ නීති සංග්‍රහය ඒ වගේම අධිකරණ අනිකුත් ව්‍යවස්ථාවන් සහ නීති අනපනත් සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් මේක ක්‍රියාත්මක කරන්න. හදිස් නීතියෙන් කරන්නේ තමන්ට කරන්න බැරි දෙයක් කරන්න කියන එකයි.
ඔබතුමාගේ අවසන් විනාඩි දෙක.
ඒ නිසා මම කියන්නේ මේක මට නම් එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. මම කියන්නේ ලංකාවේ නීතිය ශක්තිමත් තියෙනවා සාමාන්‍ය නීතිය සාමාන්‍ය ජනතේ ක්‍රියා කරන්න. මොකද මේ ආර්ථික අර්බුදය ගොඩනගන්න වෙනස් කරන්න වෙන්නේ තමුන්නාන්සලකට උත්තරයක් කිව්වොත් විතරයි. එතකම් මොනවත් නවතින්නේ නැහැ. ඒ නිසා මේක හුදු කණ්ඩායමකට ලඟු කරන්නත් එපා. යම් කිසි ක්‍රියාමාර්ගයකට ලඟු කරන්නත් එපා. ඒ වෙනුවට මේ පිළිබඳ නිවැරදිව මූලයන් සොයලා ඒ මූලයන්ට උත්තර දෙන්න තමුන්නාන්සලා කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව අපි එදා කරපු දේ අද සාර්ථක වෙන්නේ මොකද එදා කරපු தத்துவයෙන් නෙවෙයි අද සමාජය ඇතුලේ තියෙන්නේ. තෙල් ටිකක් බෙදා ගන්න බැරි නම් කෑම ටිකක් හරි සාධාරණ මිලකට දෙන්න බැරි නම් ඖෂධ ගන්න ඉස්පිරිදාලයකට ගියාම පිටින් ඖෂධ ගන්න කියනවා නම් ඒක මොකද්ද ඒ ප්‍රශ්නේ? ඉතින්ලා මේ ආණ්ඩුව මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒකට උත්තර හොයන්න. ඒ සඳහා මහජන එක්ක සාකච්ඡා කරන්න. මහජන සභාවන් එකතු කරන්න. වෘත්තීය සමිති සම්බන්ධ කරගන්න. එහෙම නැතෝ කවදාවත් මේක කරන්න බැහැ. ඒ නිසා මම කියන්නේ තමුන්නාන්සලාට ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ එක්ක කතා කරලා පොදු එකඟතාවයෙන් රසකට එන්න.
තමුන්නාන්සලා
ආණ්ඩු කරන්න. සමා වෙන්න අවසන් කරනවා. ආණ්ඩු කරන්න. නමුත් පොදු එකඟතාවයෙන් නැති කරගෙන අපි හැමෝම සම්බන්ධ කරගෙන ජනතාව ඉස්සරහට යන්න. අන්න එතකොට මේ අරගලය අවසන් වෙනවා. එහෙම නැතුව ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නේ නැතුව හදිසි නීතියක් ගෙනල්ලා මේක හරියට පයබර වායට පිටිකර බේත් බඳලා වැඩක් නැහැ. සභාපතිතුමනි බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබේ දායකත්වයට. මිලඟට ගරු හෙක්ටා පුවාමි මන්ත්‍රීතුමා ඔබට විනාඩි 4ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
ස්තුතිවන්ත වෙනවා කොර සභාපතිතුමනි. විශේෂයෙන්ම මතක් කරන්න අද දවසේදී අපි කතා කරන්නේ මේ හදිසි නීතිය සම්බන්ධ. හදිසි නීතිය කාලයක් තිස්සේ මේ රටේ තිබුණ එක එක කාල සීමාවල් වල ඒ කතා කරනවට වඩා ඉතාමත්ම වෙනස් මේ වෙලා. මොකද හේතුව තමයි මේ හදිසි නීතිය දාන වෙලාවේ මේ රටේ සමස්ත ජනතාවම ප්‍රශ්න රාශියකින් ඔළුව පුරවගෙන ඉන්න වෙලාව. මේ වෙලාවේ රටේ ජනතාවට කන්න නෑ සමහර අය. සමහර දරුවෝ අඬනවා අම්මලා තාත්තලාගේ අද්දක අල්ලගෙන අපිට බඩිකිනි තාත්තයම අපිට කන්න දෙන්නේ. හැබැයි කන්න දෙන්න ක්‍රමයක් නෑ තාත්තට අම්මට. මොකද ආදායම නෑ තමුන්ට ජීවත් වෙන්න. ඊළඟට තෙල් පෝලිමට ගියාම ඒ තෙල් ටික නෑ. එදාට තෙල් ටික ඇවිල්ලා නෑ සෙට් එකට. අනිත් දවසේ තමයි තෙල් ටික එන්නේ. එනේ මේ නිසා ඉතාමත්ම ප්‍රශ්න නැසී එක පැත්තකින් ඒ තෙල් ප්‍රශ්නේ, තව පැත්තකින් ගෑස් ප්‍රශ්නේ එක පැත්තක තියෙනවා. අනිත් පැත්තෙන් තමුන්ගේ ව්‍යාපාරය කරගන්න බෑ, රැකියාව කරගන්න බෑ. ඊළඟට තෙල් පෝලිමේ දවස් 4ක් සතියේ ඉඳපොම දවස් 3යි වැඩ කරගන්න පුළුවන් වෙන. එතකොට එහෙම කාල සීමාවක මේ හදිසි නීතිය දාලා මේක කරන කාර්ය සම්බන්ධව තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ අරගලය ගැන අර කතා මේ කතා ගොතලා ඒ කියලා ඔය අරගලය නිසාම දැන් සුරසැප විඳින එහෙම නැත්තම් තමුගේ වරප්‍රසාද විඳින කණ්ඩායම තමයි දැන් අරගලයට ඇඟිල්ල දික් කර කර බයින්. හැබැයි අරගලය කියන එක අඳුන ගන්න ඕන මේ ගෝල් පේස් එකේ තියෙන අරගලය කියන නෙමෙයි අපි කතා කරන්නේ. ගෝල් පේස් එකේ තියෙන අරගල එකක්. හැබැයි හැම ගමකම හැම ගෙදරක වස්සම අරගලයක් තියෙනවා ජීවත් වෙන්න. අන්න ඒක ගැන කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මේ ගෝල් පේස් එකේ පොඩි කණ්ඩායමක් ගැන තමයි අරගලය ගැන කතා කරන්නේ. දැන් මේ හදිසි නීතියට තියෙන කාරණා ටික අරගෙන බලන්නකෝ. මාර්ගයේ සෙසු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු පිට්ටනියක, පොදු බීමේ භූමියක, ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක කවුරු හරි එකතු වෙලා ඉන්නවා නම් පොලිසියට, ගුවන් හමුදාවට, නේවියකට, ආමියකට ඒ සියලු දෙනාම එතනින් පළව හරින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ පළව හැරීම කරනවා විතරක් නෙමෙයි, එයට විරුද්ධව එයා වැරදිකාරයෝ කරලා සමහර වෙලාවට ගෙනහිල්ල දවස් 7ක් ප්‍රිසන් එකේ තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් තමුන්ගේ බාරේ තියාගෙන ප්‍රශ්න කරන්න පුළුවන් දවස් 7ක් පොලිසිය තියාගෙන. එතකොට මේ කාරණාව ගැන බලන්න මෙතන මේ කාරණාව මෙතන
තියෙන ඔබට තව විනාඩියක කාලයක් තිබෙනවා.
මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මෙතන උල්ලංඝනය වෙන්නේ මිනිසුන්ගේ මානව හිමිකම්. මිනිසුන්ට කන්න නැතුව අඳින්න නැතුව මිනිසු කෑ ගහලා පාරට එනකොට යම් කිසි දෙයකට ඒ එන මිනිහව මේ හදිසි නීතිය යටතේ බෙල්ල මිරිකලා උඹ අපි කියපු විදිහට හිටපන් කණ්ඩ බැරි නම් ගෙදර නිකන් හිටපන් කියලා බෙල්ල මිරිකලා ගේ අස්සර දාන එක නම් නීතිය මේ රටේ. තවදුරටත් මේ රටේ මිනිසු ජීවත් වෙන්න ඕනද මේ රටේ? අන්නේක පස්ස තියෙන අද බලන්න දීවරේ වරගෙන අද දීවරේට භූමි තෙල් ටික නැහැ. අද සුළු උපන්න දීවරේට භූමි තෙල් ටික නැහැ. සති ගාණක් තිස්සේ දැන් ඇමතුමව හම්බුනමත් ඒකට හරියට උත්තරයක් නැහැ. එතකොට තව කොච්චර කාලයක් ඇයිද දන්නේ නැහැ. එතකොට මේ පවුල් ටික සියල්ලම ඉවරයි. එතකොට මේ පවුල් වලට යන්න තැනක් නැහැ. හැබැයි අපිට හොඳම පෝෂිතයි ආහාරය මත්ස්‍ය සම්පත ඒක ගොඩට එන්නේ නැහැ අපිට. අපිට එතකොට අනිත් අයට කන්න තියෙන ඒ කෑමත් අඩු වෙනවා. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය බාන ටික අද මිලදී ගන්න බැරි තත්ත්වයක ඉන්නකොට අද මාළු ටිකක් නැතු වෙනවා. දීවරයාගේ පවුල් ටික සම්පූර්ණ විනාශ වෙනවා. හැබැයි දීවරයා පැහැදිලි කතාවක් කියනවා මොන හදිසි නීතිය දැම්මත් ලබන සතියේ ඒ දීවරයාට භූමි දෙල් ටික දුන්නේ නැත්නම් දීවරයා එළියට ඇවිල්ලා ඒක බලාගෙන ආණ්ඩුවත් එක්ක මතක තියාගන්න මේ ජනතාව එක්ක ආණ්ඩුවට කියනවා තමුන්නාසල සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා. හදිසි නීතිය දාලා මේ හදිසි නීතිය කරන්නේ සම්පූර්ණම ජනතාවගේ ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම නැත්නම් විනාශ කිරීම. ඒක නිසා මේකට තමයි අපි විරුද්ධ වෙන කාරණාවකට නෙමෙයි මේ හදිසි නීතිය අද මේ පන්තට අපි විරුද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි.
ස්තුතියි විධායකත්වයට. මිලකට ගරු ජයරත්න හේරත්, ගරු වාසුදේව නානායකාර. ඔව් හොඳයි කතා කරන්න. සෝරි මම
දැක්කේ. මුලසින හොබෝන ගරු මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම අපේ නව අග්‍රාමාත්‍යතුමාටත් එවැගේම සභානායකතුමාටත් සුභපතනවා. අද අපිට හදිසි නීතිය අවශ්‍යයිද කියන කාරණය පිළිබඳ පක්ෂ විපක්ෂ මං හිතන්නේ කරුණු ගණනාවක් මේ සභාව ඉදිරිපත් වුණා. සැබෑ අරගලයක්, සැබෑ වේදනාවක් කම්පණයට පත්වෙච්ච මිනිස්සු මහපාරට ඇවිල්ලා රජයට විරුද්ධව කැරලි ගැසීමත් අපිට සාධාරණකරණය කරන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අගමැතිතුමා යනවා, මුදල් ඇමැතිතුමා යනවා, ජනාධිපතිතුමා යනවා. දැන් ඒ අරගලකරුවන්ගේ විරෝධයට භාජනය වෙච්ච සියලු දෙනාම එළියට ගිහිල්ලා ඉන්නේ. දැන් තියෙන අලුත් ආණ්ඩුවක්. මේ අලුත් ආණ්ඩුවත් එක්ක මුලාසන ඔබන ගරු මන්තුමනි, අපි ඉදිරියේ තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ ගරු මන්තුමාලා මොහොතර කලින් කතා කරපු මන්තුමත් කියනවා මේකේ අසාධාරණය. හැබැයි මම පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. විශේෂයෙන්ම අපි මේ තත්ත්වෙන් ගොඩ එන්නට, මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට නම් අද මහ බැංකුවේ අධිපතිතුමා කියනවා IMF එකත් එක්ක සාකච්ඡා කරලා ඒ ආධාර මුදල් ටික ගන්නට ඕනයි කියලා. මේ තියෙන කැරලි කොලාහල සහ ප්‍රචණ්ඩත්වයත් එක්ක IMF එක මේ කාරණේට අපිත් එක්ක එකගෙද කියලා ප්‍රශ්නයක් තියෙනවායි කියලා මම දැක්ක ඊයේ පෙරේදා මහ බැංකුවේ අධිපතිතුමා මාධ්‍යට ඇවිල්ලා කියනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්යවරියක් කියනවා මේ ප්‍රචණ්ඩත්වය සහ අරගලය උඹේ රටින් උඹලගේ රටින් තුරන් කෙරුවේ නැත්නම් උඹලට 125ක්වත් මේ මූල්‍ය ආයතන වලින් ගන්න පුළුවන් කමක් නැහැ කියලා ඔවුන් දැඩිසේ පුන පුනා කියනවා. එහෙමනම් බුද්ධිමත් විදියට මේක අපි කොහොමද කළමනාකරණය කරන්නේ? මේ රටේ මූල්‍ය පාලනයේ තියෙන වැදගත්ම සුවිශේෂී ස්ථානයේ පාර්ලිමේන්තුව අපි මේ රටේ මිනිසුන්ට කණ්ඩවණ්ඩ දෙන්න ඕනේ. මේ මිනිසුන්ට ගෑස් ටික, ඉන්ධන් ටික, බේත් හෙඩ් ටික දෙන්න ඕනේ. එහෙමනම් අපි හැමදාම විලාප කිය කිය හැමදාම මේ පත් වෙන ආණ්ඩුවලට, රාජ්‍ය නායකින්ට, ඒ මහජන නියෝජිතින්ට මේකෙන් තනතුරු අතහැරලා එළියට පළයල්ලයි කියලා අපි චෝදනා කරාට මං හිතන්නේ මේ ප්‍රශ්නෙට අපිට විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි කැමැති වුණත් අකමැති වුණත් අද මේ රට සංසුන් කරලා මේ ප්‍රචණ්ඩත්වයේ කැරලි කෝලහල ටික මේ රටින් අපි ආවම කරලා දැම නැත්නම් මේ මූල්‍ය ආයතන අපි දිහා පස්සාරලවත් බලන්නේ නැහැ. මුලස්සන ඔබ මන්තුමනි, එන්න ඒ කාරණේ පදනම් කරගෙන තමයි අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත යම් යම් විධි විධාන අද අපිට ගැසට් කරලා මේ සන්නද හමුදා කැඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව බුද්ධිමත් විදිහට මේ ප්‍රශ්නේ දිහා තේරුම් බේරුම් කරගන්න සිද්ධ වෙනවා. අපි මේක නැවත නැවත සාකච්ඡා කරලා අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රවලට අපි එල්බගෙන අපි දිගින් දිගටම අපි මේ තත්ත්වයන් වල පැහැදිලි කරන්න ගියොත් මේ මිනිස්සු මහපාරවල මැරිලා වැටෙනවා. දැනුත් තෙල් පෝලිං වල මං හිතන්නේ 25කට වැඩි පිරිසක් මියැදිලා තියෙනවා. මේ කාලකණ්ණි තත්ත්වය, මේ කාලකණ්ණි ආසාව අපි නැවත බලන්නට ආසනම් මං හිතන්නේ ප්‍රචණ්ඩත්වයට අපි උඩගෙඩි දීලා ප්‍රචණ්ඩත්වේ වපුරන්න අපි අවශ්‍ය වටපිටාව පරිසර නිර්මාණය කරලා දීලා මේ රටක ලේවිලක් කරනවද? එහෙම නැත්නම් මේ රටේ මේ ජනතාව තෝරාපත් කරගත්ත මේ ගරු මන්ත්‍රීමාලා 225 දෙනා
ඔබට අයිති අවසන් විලාඩිය
පැත්තකට දාලා
තව
මේ අර්බුදකාරී අවස්ථාවේදී මේ රට නැවත නගා සිටවන්න, මේ රටේ මිනිසුන්ගේ කුසගින්න සම්පූර්ණ කරන්න, මේ මිනිසුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික, එහෙම නැත්නම් ඉන්ධන බෙහෙත් තෙල් ටික පොහොර ටික දීලා මේ රට සුඛිතමිත කරන්න තීන්දුව ගන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක් අද අපි ඉදිරියේ තියෙනවා. ඒ ඉඳන් මං හිතන්නේ මේ වෙලාවේ මේ බුද්ධිමත් මහජන නියෝජිතයන්ගේ ඒකායන තීන්දුව විය යුත්තේ මේ ප්‍රශ්නෙන් අපි निराකරණයක් කරගන්නට මේ තියෙන රට සමකාමී කරලා ඒ මුල්‍ය ආයතනට ලංකාවට එන්න අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසලා දීලා අපි මේ මහජන ආරක්ෂක පනතියම් විධි දාන අපි ක්‍රියාත්මක කරලා රට සංසුන් කරමු. ඒකෙන් අදහස් වෙන්නේ ඒකෙන් අපි තීන්දුව කරන්න මේ රටේ නිර්වාහිත මිනිසුන්ට හිරියර කරන්න, ඔවුන්ට තලාපෙලන්න, ඔවුන් හිරියර සිට ගන්න දෙවෙයි. නමුත් මේ තත්ත්වයන් අපි මේ නීතිය අපි ආරෝපණය නොකරොත් මේ රටේ සන්නද්ධ හමුදාවට, පොලිසියවලට ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක්
නැහැ.
පහුගිය කාලේ මේ නිදහස් අරගලයේ හින්දා මං හිතන්නේ මේ රටේ සන්නද්ධ හමුදා සහ පොලිසි අන්තිම බලු තත්ත්වයට පත් වෙලා ඒ මිනිසුන්ගේ ආත්ම කරුත්වයක් ඇතුළු රැකියාවක් කරගන්න බැරි තත්ත්වයට මං හිතන්නේ බරපතල විදිය හිංසනයකට පත් වෙනවා කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීමාලාටගේ බොහොම බැගෑපත්ත සහ බොහොම ඕනකමින් ඉල්ලා හිටනවා. මේක දේශපාලන කතාවක් නෙවෙයි, රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව, රාජපක්ෂ ආණ්ඩුව ගත්ත තීන්දුව తీරන පිළිබඳව එදා අපිටත් ප්‍රශ්නයක් තිබ්බා. ඒ හින්දා තමයි අපි අද මේ ස්වාධීන මන්ත්‍රු විදිහට හිටියේ. හැබැයි අපි එහෙම හිටියායි කියලා මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්නයක් මේ රටේ දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව අපි තීන්දුව తీරන ගන්නකොට මම හිතන්නේ රාජපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් රාජපක්ෂවරුන් පිළිබඳව අපි කරුණු ඉස්සරහට දාලා මම හිතන්නේ මහ ජනතාවගේ අවශ්‍යතාවයන් අපි පැත්තකට හෙළනවා නම් මම හිතන්නේ අපි මන්දබුද්ධික මිනිස්සු කියලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ.
ඒ නිසා
මේ හදිසි නීතිය මම හිතන්නේ මේ ලාවේ අපි සම්මත කරලා දීලා මේ රට සාමකාමී කරන්න අපි කටයුතු කරමු කියලා මම යෝජනා කරමින්
මන්නියට ඔබමද සුති මිලකට ගරු හර්ෂණ සුපුන් රාජකරුණා ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා. You have 5 minutes.
Thank you very much. මේ හදිසි නීතිය తත්වය පෞගිය මාස දෙක තුන දෙතුන් වතාවක්ම පැවැත්වුවා. නමුත් ජනතා විරෝධයත් එක්ක නීතිඥ සහයත් එක්ක අපිට ඊට විරුද්ධව නැගී සිටින්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මේ හදිසි නීතිය පනවන්නේ මොනවටද? මේ හදිසි නීතිය පැනවීමට ප්‍රථමයෙන්ම අපි දකිනවා මේ රටේ විශාල අරගලයක්. මේ ගෝල් ෆේස් අරගලය පමණක් නෙමෙයි මේ රටේ ජනතාවට සමස්තයක් හැටියට ජීවත් වීමේ අරගලයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඊට විරුද්ධව ජනතාව නැගී සිටිනවා. මෙන්න මේ ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින ජනතාවට විරුද්ධව තමයි හදිසි නීතිය පනවන්නේ. මෙතන කිසිම දෙයක් නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හදිසි නීතිය පනවන්නේ නැහැ. අද ඇත්තටම මේ හදිසි නීතිය මේ පාර්ලිමේන්තුවේ ගේන්නේ මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ව ආරක්ෂා කර. එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ජනතාවගේට ලොකු ත්‍රස්තවාදීන්ගෙන් ලොකු ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් මේ ජනතාවට ඊටාම දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. අන්නේ ඊට විරුද්ධව අපි සූදානම් වෙන්න ඕනේ කියලා හදිසි නීතියක් ගෙනීමක් නෙමෙයි අද සිටුවෙන්නේ. මේක අපිට ඊටා පැහැදිලි. දැන් ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් එක්කම උදේ 10ට දිවුරුම් දුන්නා, දවල් 12ට හදිසි නීතිය දැම්මා, රෑ 12ට ගෝල් ෆේස් එකේ අයට ගහන්න පටන් ගත්තා. අන්න ඒකයි උනේ. එතකොට දැන් මේ හදිසි නීතිය මේ ජනතාව නැගී සිටින එකට විරුද්ධව මේ හදිසි නීතියක් ඇති කිරීමට හේතුව තමයි මේ පාර්ලිමේන්තුවෙන් ජනතාව පිළිගන්න විසඳුමක් මේ පාර්ලිමේන්තුව ලබා දීලා නැහැ. මේ ජනතාව මේ සමාජය පිළිගන්න විසඳුමක් මේ පාර්ලිමේන්තුවේ ලබා දුන්නා නම් මේ හදිසි නීතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ හදිසි නීතියක් අවශ්‍ය වෙන්නේ නැත්නම් ජනතාව මේ ආණ්ඩුවට මේ මැති ඇමතිවරුන්ට විරුද්ධව නැගී සිටින්නෙත් නැහැ.
අපි
තේරුම් ගන්න අවශ්‍යයි අපි සියලු දෙනා එකතු වෙලා මේ පාර්ලිමේන්තුවේ මේ සමාජය පිළිගන්න විසඳුමක් ලබා දිය යුතු. දැන් මේ කටයුත්තෙන් මොකක්ද උනේ? දැන් මේ දින ජනාධිපතිවරයා පත් වෙලා පැය 24ක් යන්න කලින් මේ ප්‍රහාරය එල්ල කිරීම තුලින් අද ඇති වෙලා තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන් අපිට ලොකු හානියක් වෙලා තියෙනවා. කළු පැල්ලමක් ඇති වෙලා තියෙනවා. IMF එක ස්ටාෆ් ලෙවල් අග්‍රීමට් එක ලබා දීමත් කල් දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යුරෝපීය යූනියන් එක පැහැදිලිවම අහනවා, ප්‍රශ්න කරනවා GSP+ සහනාධාරය මේ රටට අවශ්‍යද නැද්ද කියලා. ජාත්‍යන්තර වශයෙන් මෙහෙම අපි කොන් වෙනකොට මේ අනවශ්‍ය ක්‍රියාවල් නිසා මේ විදිහට කොන් වෙනකොට මේ රටේ සමස්තයක් අපි හැමෝටම බලපාන. ඒකෙ හින්දා අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රටවල් මේ අද දිනේදීත් මේ විරෝධතාවයකට යෙදී සිටින තරුණයෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා වෙන වෙන හේතුන් නිසා. අපි දැක්කා ඊයේ දිනේදී මේ ප්ලේන් එක ඇතුළේ ඉන්නකොට ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු කරලා තියෙනවා.
ස්තුතියි.
මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්න පුළුවන්. නමුත් අද ඊටාම පැහැදිලිවම මර්ධනයක් කරන්න තමයි මේ අත්අඩංගුවට ගන්නෙ. වෙන කිසිම දෙයක් හින්දුවක් නෙමෙයි. මේ රටේ ජනතාව මර්ධනය කරලා බය කරලා පාගගෙන ඉන්න උත්සාහ කරන රජයක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා මේ හදිසි නීතිය මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් නිසා ඒ ගැන දෙවතාවක් හිතන්න කියලා මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. බොහොමත් ස්තුතියි
විධායකත්වයට. ගරු වාසුදේව නානායක්කාර, ඔබට විනාඩි 5ක්. ගරු මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 4යි තිබුණේ කලින්. රාජකාරණ මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 4යි තිබුණේ, 5ක් තිබුණේ නැහැ. 5ක් තිබුණේ මේ කලින් 5ක් දෙන්න ඇති. නමුත් කාලය මේ කළමනාකරණය නිසා 4ක් බවට පත් වුණා.
ගරු සභාපතිතුමනි, ස්තුතියි ඔබතුමාට. පළමුවෙන්ම මම කියනවා, පස් මාසයක් ගත වෙනකොට ආණ්ඩු 4ක් කොයිතරම් අස්ථාවර භාවයක්ද මේ රටේ මේ පවතින්නේ කියන එක අපට එයින්ම තේරුම් යනවා. දැන් මේ අරගලයේ යෙදී ඉන්නා වූ අය මර්ධනය කිරීමට යනවනම් සිවිල් යුද්ධයක් ඇති වෙයි කියලා අරගලයේ ඉන්න අයගේ නියෝජිතයෝ කියන. එතකොට මේ මර්ධනයට යන අයටත් මේ මර්ධනයට මුහුණ දෙන අයටත් එක තියෙනවා, එක පොයින්ට් එකක් ඒගොල්ලන් හමු වෙන. ඒ තමයි සිවිල් යුද්ධය. මේ සිවිල් යුද්ධය ඇති වෙනකොට මේ රටේ ඇති වෙන බරපතල තත්ත්වය ගැන මම කියන්න ඕන නැහැ. අපි මීට පෙර අත්දැකීම් තිබෙනවා. ඊට වඩා හුඟක් විහිදුණු ආකාරයට මේ සිවිල් යුද්ධය ඇති වෙන්න පුළුවන් කියන එක මගේ සැකයයි. ඒ සිවිල් යුද්ධය ඇති වෙනකොට තමයි මේ රටට විදේශ හමුදා වලට කඩා වදින්න පුළුවන්. ඒ නිසා අපි දැනගත යුතුයි, මේ අරගලයේ ඉන්න අය මේ රටේ ඒගොල්ලන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. අපිට මේ අයටත් මේ පාර්ලිමේන්තුවට එන්න ඉඩක් හදමින් මේ පාර්ලිමේන්තුවේ අද තියෙන ඡන්ද ක්‍රමයට වඩා සාධාරණ ඡන්ද ක්‍රමයක් ඇති කළා ඡන්දයකට යමයි අපිට තිබෙන්නේ. අපිට හදිසි නීතිය සම්මත කරන්න කියන්නේ ඉස්සෙල්ලා ජනාධිපතිතුමා අපට පෙන්වන්න ඕන මාර්ග සිතියම ප්‍රජාතන්ත්‍රවාදය කරා මේ රට ආපසු ගෙනියන. ප්‍රජාතන්ත්‍රවාදය යටකිරීමක් මේ හදිසි නීතියෙන් වෙන්නේ. එතකොට එවැනි නීතියක් ඉදිරිපත් කරනකොට නැවත අපි ප්‍රජාතන්ත්‍රවාදයට යන්නේ කොහොමද කියලා එතුමා අපේ මාර්ග සිතියමකින් පෙන්වන්න ඕන. ඡන්දයක් කවදාවත්
විනාඩි 2ක් කාලයක් තිබෙනවා.
දැන් ලබන මාර්තු වෙනකොට ඡන්දයක් තියන්න ඕන. ඡන්දේ තියලා ඉවර වෙන්න ඕන. පළාත් පාලන ඡන්දය පෙබරවාරි විතර ඡන්දේ තියන්න ඕන. කොයිකට සූදානමක් තියෙනවද? නැත්තම් ඒක නැවත කොමසාරිස්ලට බාර දීලා කල් දාන්න යනවද? එහෙමනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොහෙටද යන්නේ? දැන් මම මගේ කතාව අවසන් කරන්න යන්නේ. දැන් අපි මතක තියාගන්න ඕන මේ අරගලකරුවන් පොළඹවන අය ඉන්නේ. ඕමලට බලය ගන්න පුළුවන් ඉස්සරහට ඵලයක්. මර්ධනයට උඹලාට මූණ දෙන්න පුළුවන්. උඹලාට මේ රටේ ජනාධිපති එළවන්න පුළුවන් වුණා මේ රටේ හිටපු අය අගමැතිවරු වෙලා තවත් අය සභානායකවරු වෙලා ඔවුන්ට අපි සුභපත් වෙනවා. නමුත් එවැනි පාලන පෙරළියක් ඇති කරේ උඹලයි. ඉතින් එහෙම පාලන පෙරළියක් ඇති කරපු ජනතා බලය උඹලට තියෙනවා නම් උඹලට පුළුවනි මේ රටේ බලය ගන්නත්.
අවසන් කරන්න.
එතකොට ගරු සභාපතිතුමනි, මම ඉවර කරනවා. මට එක දෙයක් කියන්න තියෙන්නේ අවසාන වාසිය. අපට මේ අරගලකරුවන්ගේ බලය නැගී එනවා නම් හමුදාව පොලිසිය දාලා ඒක බේර ගන්න පුළුවන්. නමුත් ජනාධිපතිතුමාගේ බලය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න යනවා නම් අපි මොකක් දාලා දෙක නවත්තත් එසේ කියමින් මගේ වචනය හමාර කරනවා. ස්තුතියි.